දින යාලෝ
උපුල් ශාන්ත සන්නස්කල සමග
කතාවක් තියෙනවානේ. පිරිමිය කදන ගොඩනැගිල්ල නිවහනක් කරන්නේ කාන්තාවක් කියලා. ඒ කතාව වගේම තවත් ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. හැම සාර්ථක මිනිස්සෙක් නැත්නම් මිනිහෙක් පිටිපස්සෙම ගැහණියක් ඉන්නවා කියලා. සමහර විහිළුවට වගේ කියනවා, ඔය ඉතින් සාර්ථක පිරිමි පිටිපස්සේ තමයි ගැහණු ඉන්නේ, නැතු අසාර්ථක පිරිමි පිටිපස්සේ ගැහණිය ඉඳගන්න නැහැ කියලා, හිටගන්න නැහැ කියලා. කොයි හැටි වෙතත් ඊළඟට අපි තෝරගත්ත ගීතේ ජීවත් වෙන පිරිමිය නැත්නම් සැමියාට නම් තමන්ගේ බිරිඳ නැතිව එකමක මොහොතක්වත් ඉන්න බැරි හැඩයි. කෙඩිකේ ධර්මවර්ධනගේ පද, රෝහණ වීරසිංහගේ තනුවක්, සුනිල් ඉදිරිසිංහගේ ගායනයක්.
ඉතිහාසයේ පුරාම සාහිත්‍යයේ ප්‍රබන්ධවල මේ පිරිමේ පිටුපසින් ගැහැණියක් ඉන්නවා, පිරිමියගේ සෙවනැල්ල වෙන්නේ ගැහැණිය, ගැහැණිය තමයි ඔහුට දිරිය සපයන්නේ කියලා කිව්වට කොතනවත් තැනකදී අපිට දේශපාලනික උගන්වන්නේ නැහැ පිරිමියයි ගැහැණියයි සමසුන් ගන්නට ඕනි කියලා. එහෙම නැත්නම් පිරිමියගේ ඉදිරියෙන් ගැහැණියක් යන්න ඕනි කියලා. මේක තමයි ආසියාතික ගැහැණිය සම්බන්ධවත්, යුරෝපීය ගැහැණිය සම්බන්ධවත් අපි හිතන විදිහේ තියෙන වෙනස. කොහොම වුණත් ආසියාතික ගැහැණිය තමයි ස්වාමියාට අවශ්‍ය දේවල් කරලා දෙන්නේ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම, ස්වාමියා තමයි උදේ පාන්දර නැගිටලා බින්දර තේ එක හදලා දෙන්නේ, බින්ද වැට්ටියද්දි ස්වාමියා තමයි බත් එක බැඳලා දෙන්නේ, එතකොට ස්වාමියා තමයි ගෙදරදම් බින්දගේ රෙදි ටික හොදලා දෙන්නේ, එතකොට ස්වාමියා තමයි උදේට නැගිටලා බින්දගේ උළු පීරලා කොණ්ඩේ බැඳලා යවන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට කියාගෙන කියාගෙන ගියොත් එහෙම මේක අපිට අදහන්නට බැරි, විශ්වාස කරන්නට බැරි ක්‍රියාව බවට පත් වෙනවා. මේ නිසා තමයි ආසියාතික පිරිමියාට ගැහැණියක් නැතුන් ඉන්න බැරි. චණ්ඩිකමට පිරිමි කියනවා තනියෙන් ඉන්න පුළුවන් කියලා. හැබැයි ඒ චණ්ඩිකම් මට්ටු වෙන දවසක් තියෙනවා. දැන් බිරිඳ ගමේ ගියාම, බිරිඳගේ අම්මා බලන්න ගියාම, බිරිඳ තමන්ගේ දරුවත් එක්ක චූටි කාලේ සමහර අම්මා ගාව ටික දවසක් ඉන්න ගියාම, මට මතක අරීසෙන් අහබුදු ඔය ගල්කිස්ස හුළුදාගොඩ පාරේ ඉන්න කාලේ අහුබුදුවන්ගේ බිරිඳ සඳා අහුබුදු, එයාගේ ලොකුදු ඉපදුනහම ගියාලු බිරිඳගේ ගෙදර. දැන් දරුවන් ඇති ශෝකයේ වෙනුවෙන් තමයි අහුබුදු ගීත කවි විශාල ප්‍රමාණයක් ඒ කාලේ ලියනවා. ඔය වැලිදම් ගහයි ගෙඩි හංගන්නේ, ඒවා ඇයි මට කන්න නොදෙන්නේ, පොඩි දුවටයි ඒවා ඉදවන්නේ, අය එන තුරුණ ඔය බලා සිටින්නේ, එක පිට නැග නැග ඉස්සි, රළ පෙළ කාසොයේ නුදමේ ගැසි, අප සනහා සනසන පොඩි පිස්සි, කොහිදැයි අදාපි බලනෙමු ඉස්සි. මේ රළපෙලත් දරුව හොයනවා, සුළඟත් දරුව හොයනවා, අහසත් දරුව හොයනවා. ඇයි? දරුව ගමේ ගිහිල්ලා. ඒ තමයි මේ දරුව විතරක් නෙමේ හොයන්නේ, බිරිඳ ගමේ ගියහම ස්වාමයාගේ තියෙන පාළුව කාන්සියේ තරම. දැන් මේ ගීතේ වඩා හොඳින් ඇහුවොත් එහෙම ස්වාමියෙක් බිරිඳ ගමේ ගිය දවසක, බිරිඳ නැත්තම් කොහරි චාරිකාවක් ගිය දවසක, අඩු ගානේ වන්දනාවෙවත් ගිහිලා දවසක් දෙකක් ඉන්නතු හිටියොත් එහෙම කලේ තියෙන්නේ වෙනදා ජලයේම තමයි, වෙනදා වතුරම තමයි. හැබැයි වෙනදා රහ නැහැ. මේ රහ නැහැ කියන පේලියට මං හරි ආසයි. මේක වර්තමානයේ හරියට භාවිතා කරනකොට කොල්ල කෙල්ල රහ නැහැ. හැබැයි මේ ගීතේ තියෙනවා බිරිඳ නැතුන් රහ නැහැ. මොකද මන්දා ලිඳට වුයේ? දැන් මේ ලිඳේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් හරියට ඔක අර වාසන දැන් හඳාපි දැක්කහම හඳාපිට එක එක දවසට පේන්නේ එක එක විදිහටනේ. පොගේ දවසට හිතනවා අනේ හරි බෞද්ධ සුපෝෂිතශීලී හඳ, හරීම බෞද්ධ නිවුණු හඳ. හැබැයි නගරයකට බෝම්බ ගහපු දවසක හඳ දැක්කහම ත්‍රස්තවාදී හඳ. මොකද අපිට පේන්නේ හඳ මහත් ත්‍රස්තවාදී හඳක් කියලා. ඉස්ලාම් ආගමේ කියන්නේ හඳ පේන්නේ ඔවුන්ගේ ආගමේ සංකේතයක් කියලා. මදු සමීට ගියාම හඳ පේන්නේ හනිමූන් විදිහට. ඒක වෙන හඳක්. ඒතර එක එක දවසට හඳ පේන්නේ එක එක දවසට. දරු සෙනෙහස දැවුනහම හඳ පේන්නේ සඳවට රන්තරු. එතකොට තරු තමයි දරුවෝ. රූකාන්තට ප්‍රේමේ විරහව දවුනම හඳ පේන්නේ හරියට නිකන් අසිහියෙන් කෑ ගහනවා වගේ. සඳේ ඇයිද මේ යාමේ අහස කරා නැගුණේ කියලා කෑ ගහනවා. හඳ එකිනෙකාට පේන්නේ එක එක විදිහට. ඒ වගේ බිරිඳ ගමේ ගියාම ජලය වෙන රහක්, බිරිඳ ඉද්දි වෙන රහක්, බිරිඳ උයලා දෙන්න රොටිය වෙන රහක්, බිරිඳ නැති වුණාම රොටිය රහ නැහැ. දැන් අහනවා ලිපට මොකද වුනේ? ලිපට මුකුත් වුනෙත් නැහැ, ලිඳට මුකුත් වුනෙත් නැහැ, දිවට මුකුත් වුනෙත් නැහැ, බිරිඳ ගෙදර නැහැ.
ඇවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ උලුස්සාගත් රොටිය කරවේ මොකද මන්දා ලිපට වූයේ අදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ ගාහ කොල සුළඟ ඇත එද සිහිල කොයි අත ගියාදෝ පෝල බව මුසු සිනාහන නැත සවන් බීරිව ගියාදෝ කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ උලුස්සාගත් රොටිය කරවේ මොකද මන්දා ලිපට වූයේ විරින්ද නැගම් ගොහින් විරින්ද